se transmite en un momento.
Sadhana de Portana, Namadinama, Silsamadam Sandaha, Namaskari Kenna, Saranam gacchami Dhammam saranam gacchami Sangham saranam gacchami Duttiyampi buddham saranam gacchami Duttiyampi dhammam saranam gacchami Duttiyampi sangham saranam gacchami Chattiyampi buddham saranam gacchami Satyampi dhammam saranam gacchami Satyampi sangham saranam gacchami Saranagamanam sampunnam Panatipata virmani sukha padam samadhyami Adinnadana virmani sukha padam samadhyami Abrakmacharya viramani sikha padam samadhyami Musavada viramani sikha padam samadhyami Suramiraya majjapama dattana viramani Sikha padam samadhyami Vikala bhojana viramani Sikha padam samadhyami Natcha bhita vadita Visukha dasana Mala gandha vilepana Dharana mandana Bhusanatana viramani Sikha padam samadhyami Yusana Vira Manisika Vata Samadhyami සයන මහා සයන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිතෝ උපෝසත අෂ්ඨාංග සීලය මාර්ග ඵල නිවන් පිණිසම සරණේන සද්ධින් උපෝසතාස්ථාංග සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත
අනයි සෑම දෙනාම සපස් කරගත්තා වූ අටවිශේ බුද්ධ පූජාවන් අටවිශේ බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත වූ සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන ආදී වූ බුදු ගුණයන් වැනේ කරගෙන පූජා කරමු පූජා වේවා මේ අටවිශේ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් සිදු කරන ලබන උතුම් බුද්ධ පූජාව තුළින් රැස් කරගන්නා වූ අනන්ත කුසල ශක්තිය ඔබ හැමදෙනාටම උතුම් නිවන් සම්පත්තිය සාක්ෂාත් කරගනු පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන සෑම දිනම අපත් සමගම ගාථාවන් කියන බුද්ධ පූජාව පවත්වන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉති පිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ බුද්ධ ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාමි බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ඒච බුද්ධාතීතාච ඒච බුද්ධානාගතා පච්චුප්පන්නාච ඒ බුද්ධාං වන්දාමි සබ්බදා නත්ථි මේ සරණං මඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ඒච ධම්මා අතීතාච ඒච ධම්මා අනාගතා පච්චුප්පන්නාච ඒ ධම්මාං වන්දාමි සබ්බදා නත්ථිමේ සරණං මඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වච්චේන හෝතු තේ ජය මංගලං සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චක්කාරි පුරිස යුගානි අත්ථ පුරිස බුද්ධයා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අඤ්ඤති කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සා
Thank you. ධම්මාතු මුත්තමං අධිවාසේතු නොබන්තේ සබ්බං සත්තාය පූජිතං අනුකම්පං උපාදාය පරිධම්මාතු මුත්තමං
සාදකයන්ම දැන් අප කියවුවාට පස්සේ මේ කියන්නේ මාගේ ස්වාමියෝ අටවිසි බුදු රජාණන් වහන්සේලා රහසින්වත් පව් නොකළ සේක සියලු ලෝ ඇසියන්ගේ ප්‍රතිපත්ති පූජා යන්නටම සුදුසු වන සේක සියලු කෙලෙසුන් ගෙන් දුරු සේක බුදුරජාණන් වහන්සේලාගේ කරුණාගුණය මහා ආශ්චර්යමත්ය ඕතියක් මව්වරුන්ගේ ඕතියක් පියවරුන්ගේ කරුණාගුණය පිඩක් කළද බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණාවට සමතල නොහැත මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා සමෝ දෙවියන්ට දෙවියෝ බමුන්ට බමුෝ මටම ස්වාමියෝ ගමනින් ශාන්තෝ පැවැත්මින් සංවරෝ මොහදුරට ලහිර වඩලක් එලෙස් ගින්නට මහාමේඝයක් මගේම බුදු පියාණන්ෝ මගේම බුදු මෑණියන්ෝ අටවිසි බුදු රජාණන් වහන්සේලාට පහන් පූජා කරමි පූජා වේවා සුවඳ දුම් පූජා කරමි පූජා වේවා සුවඳ මල් පූජා කරමි පූජා වේවා සුවඳ පැන් පූජා කරමි පූජා වේවා මේ සියලු ආහාර පූජා කරමි පූජා වේවා මේ දිලන් පස පූජා කරමි පූජා වේවා මේ සියලු පූජාවෝ නිර්වාණ ශාන්තිය පතා සසර දුකින් අත් මිදීම පතා පතවිසි බුදු රජාණන් වහන්සේලාට පූජා කරමි ලංකා ගමනේ සිහිපත් කරන උතුම් වෙසක් පොසොන් පොහොය දිනයේ නිමිති කරගෙන සමස්ත ශ්‍රී ලංකා වාසී බෞද්ධ සදහැවතුන් පසුගිය පොසොන් පොහොය දින දාන සීලාදී විවිධ පින්කම් මහත් ඉහැරින් සිදු කරා. ඔබ සෑම දිනම ඒ උතුම් පොසොන් පොහොය නිමිති කරගෙන මේ විහාරස්ථානයේ සිදු කරන සීල භාවනා වැඩසටහනට සම්බන්ධ වෙලා ඔබ ඉතාම ගෞරවයෙන් සකස් කරගත්ත මල් පහන් සොඳුන් ගිලන් රසේ වගේම සියලු ආහාර පූජාවන් අටවිසි බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් පූජා කරලා දැන් ගොඩාක් පින් සිද්ධ කරගත්තා. අෂ්ටාංග සීලේ සමාදන් වෙලා සිල්ලතුන් බවට පත් වුණා. තුනුරුවන් විගුණ මෙහෙ කරලා භාවනාවේ පුණ්‍ය ක්‍රියාවෙ ප්‍රස් කරගත්තා. අනුබුදු පිහිඳ මහ රහතන් වහන්සේ අපිට එදා දායාද කළ ලෝකයේ ශ්‍රේෂ්ඨතම සංස්කෘතිය අදත් අපි අපේ දිවිහිමියන් ආරක්ෂා කරනවා. ඒ සංස්කෘතික වත්පිළිවෙත්, ඒ උතුම් සාර ධර්ම, ඒ උතුම් බුද්ධ ධර්මය අනුව ගමන් කරන පිරිසක් හැටියට, අපි බුද්ධ ශ්‍රාවකයන් හැටියට අද දවසේ ඒ උතුම් පුණ්‍ය කර්මයන්ට සහභාගී වෙලා මේ සිද්ධාතලේ මහත් පින්කමක්. ඒ නිසා කල්පනා කරගන්න මේ වෙලාවේදී ලංකාවේ නොහිටියත් අපි හැමදෙනාම හදවතින් මේ මොහොතේ මිහින්තලා පව්ව පාමුල අනුමුතු මිහිඳ මහරහතන් වහන්සේගේ ගුණ මෙනෙහි කරමින් සිල් සමාදන් වුණා කියලා අපි කල්පනා කරගන්න. මිහිඳ මහරහතන් වහන්සේගේ ඒ උදාර සේවාවන් සිහිපත් කරමින් අම්බස්තර චෛත්‍ය රාජානන් වහන්සේට මහින්දාගමනය සමග ඇති වුණ උතුම් සංස්කෘතිය දායාද හැටියට අපිට ලැබුණු මහමෙවුනා උයනේ වැඩ සිටින උතුම් ජයශ්‍රී මහා බෝධි රාජානන් වහන්සේ, ඒ වගේම රුවන්වැලි සෑ චෛත්‍ය රාජානන් වහන්සේ ඇතුළු කොට ඇති අටම ස්ථාන, සලොස් ස්ථාන, උතුම් දළදා හාමුදුරුවෝ වැඩ ඉන්න සෙන්කඩගලපුර දළදා මන්දිරයේ මේ හැම එකක්ම අපේ සිත් තුළට මේ විඥාහතලා ගාගෙන ඒ හැම දැනකටම අපි දෑත නගලා දෑත ඔසවලා මේ සියලු පූජාවන් සිද්ධ කළා කියලා මේ වෙලාවේ සතුටටපත් වෙන්න. ඒ සියලු උතුම් පූජාවලින් අපි රැස් කරගත්තා වූ අනන්ත කුසල ශක්තිය ලෝසසුන් සුරක්න සියලු දෙවියන්ට අනුමෝදන් වේවා. දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණිය ඔබ හැම දිනාටම සැලසේවා. ඔබේ නමින් මිය පරලෝකීය ඥාති මිත්‍රයන්, දෙමාපියන්, ගුරුවරුන් ආදී කොට ඇති සියලු ඥාතිවරුන් මේ පින් අනුමෝදන්ව සසල දුකින් මිදෙත්වා. ඔබ සෑම දිනාටම මේ උදාර උතුම් ධර්මයේ අනුගමනය කරමින් මේ සිද්ධ කරන්නා වූ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා තුළින් රැස් කර ගන්නා වූ අනන්ත කුසල ශක්තිය ධර්ම අවබෝධය පිණිසම හේතු වේවා. එදා මිහිඳු මහරහතන් වහන්සේ අපට දේශනා කර වදාළ ඒ උතුම් බුද්ධ ධර්මයේ අනන්ත ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා. ඒ ධම්මග අනුවර්තනය කරන්න ඔබ හැම දෙනාටම ආයුරාරෝග්‍ය සම්පන්නී චිරජීවනයේ සැලසේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. දරුවන්ටත් ආශිර්වාද වේවා. ඔබ හැම දෙනාටම උතුම් අමා මහ නිවන් සම්පත්තිය සාක්ෂාත් කරගන්න පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අද දවසේ මෙතන සිට ඉදිරි සියලුම වැඩසටහන් භාවනා ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡාවන් මෙහෙවන් ලබන්නේ අපේ විහාරස්ථානයේ මේ දින වැඩම කරනලා ඉන්න පූජ්‍ය මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ විසින්. උන්වහන්සේට අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ කටයුතු ආරම්භ කරන හැටියට. ඉඩකඩ ටිකක් මද බව පේනවා, අපහසු නම් අප ධානය වන්දන කුරසටත් කෙනෙකුට එතන හිටියට විද්‍ය සංසද අතර කමක් නැහැ. ඒ පැත්ත ටිකක් ඉඩ තියෙන හින්දා ශබ්ද විකාශනයට තියෙන නිසා ධර්ම දේශනාව අහන්න පුළුවන්. ඒ වගේම අද හවස් වර්ගයේ සිදු කරන කටයුතු පිළිබඳවත් මේ වෙලාවේ සිහිපත් කරන්න කැමැති. සුපුරුදු පරිදි වෙසක් පොහොය දිනවලත් ප්‍රදර්ශනය කළ ඒ වෙසක් පහන් කූඩුව අද ප්‍රදර්ශනය කරනවා. අදත් හෙටත් දවස් දෙකේ. ඒ වගේම සිංහල භාෂා පාසලේ දරු දැරියන් ඉදිරිපත් කරන පොසොන් බැතිගේ සරණියන් සවස 7ට පමණ පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ බවත් සිහිපත් කරමින් ඔබ හැම දෙනාටම අද දවස මේ පොසොන් පොහොය නිමිත්තෙන් සිදු කරන සීල භාවනා වැඩසටහන් වලින් සාර්ථක ප්‍රතිඵලක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් උදෑසන ආගමික වතාවත් මෙතනින් නිම කරනවා. පුංචි දරු දැරියන් අර වෙනදා ඔයගොල්ලන්ගේ ආගමික කටයුතු සිද්ධ කරන තැනට ගියාට කමක් නැහැ. දැන් අනිත් පරිහිතය මෙතන සිට ඉදිරි කටයුතු වල සම්බන්ධ වෙන්න. තෙරුවන් සරණයි.
පොඩි අය එල්ල ඉස්සරහට අතෙන්ද
වෙලා පෙමිනිස්ල සමාධන් වෙන කට්ටිය ඉන්නවා නේද? ඉන්න පෙමිනිස් සත්‍යන කරා නමස්කාරය කියලා සිල් සමාධන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံပိ సంఘံ சரణံ గచ్ఛామి తတိယံပိ బుద్ధံ சரణံ గచ్ఛామి తတိယံပိ ధమ్మံ சரణံ గచ్ఛామి తတိယံပိ సంఘံ சரణံ గచ్ఛామి පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අද්දක්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමාදට්ටාන වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජන වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසෝක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභෝසනට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත උපෝසත අෂ්ඨාංග සීලය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා සත්‍යන්න දෙපස කියන්න නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සදා පූජනීය වන්දනීය අතිගෞරවනීය මහ සංඝරත්නය වහන්සේ සදා බුද්ධ සම්පන්න පින්වත්නි පින්වත් සියලු දෙනාම අද දවසේදී බොහෝම ශ්‍රද්ධාවෙන් ගෙවල් දොරවල් වල මේ කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ බුදුහාමුදුරුව මගේමයි ධර්ම රත්නේ මගේමයි සංඝ රත්නේ මගේමයි නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං බුදුරජාණන් වහන්සේ හැර මට වෙන සරණක් නැහැ බුදුරජාණන් වහන්සේ මට උතුම්ම සරණයි ධර්ම රත්නේ සංඝ රත්නේ හැර මට වෙන සරණක් නැහැ ධර්ම රත්නේ සංඝ රත්නේ මට ඇති උතුම්ම සරණයි කියන වචනේ කටින් කිව්වත් ක්‍රියාවෙන් සිද්ධ කරමින් තුනුරුවන් සැඟවෙන තැන් පිහිට තැන් කරගෙන මේ ස්ථානට ආවේ අද දවසේදී අමාමෑණි බුදුරජාණන් වහන්සේ අපිට වදාළ ප්‍රතිපත්ති ධර්මයේ හැසිරෙන්නට පින්වත්නි බුදුරජාණන් වහන්සේ ප්‍රණවම් මංචකේ ඉන්නකොට නොයෙකයින පූජා පවත්වනකොට බුදුරජාණන් වහන්සේ මතක් කළා ඒ අය ඒ අයට පින්කම් කරගන්න යම් කිසි කෙනෙක් ධර්මානුධර්ම ප්‍රතිපත්ති හැසිරෙනවා නම් ඒ අය විතරයි මට කරන උපකාර කියලා. මොකද මේ අනවරාග්ද සංසාරේ ඉඳලා බුදුරජාණන් වහන්සේගේ අහිංසක බලාපොරොත්තුවක් තිබුණ පොසත් කාලේ ඉඳලා එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදත් මූලයේදී හතර පද ගාථාවක් කල නිවන් දකින්න හේතු සම්පත් තිබුණත් තමන් වහන්සේගේ නිවීම මිදීම අතහැරිය පින්වතුනි මේ ලෝකයේ දුක දැකලා අනුකම්පාවෙන් පින්වතුනි අපිට නොතේරුණාට අපි විඳින දුක අපිට නොතේරුණාට අපි විඳින සසරේ ස්වභාවය ඒ බහෝත්තමන් වහන්සේ මේ සංසාරය ඇති කටුක බව භයානක බව දැකපු නිසාමයි උන්වන හදවතක් ඇතුව සතර අපාදී අනන්ත දුක් විඳින මේ සසරට අපේ මූණ බලලා තමන් ගිලවම් පත අතහැරලා පැමිණේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුවක් තිබුණේ මේ ලෝකයාත නොපෙනෙන නොතේරෙන මේ දුක්සහගත සසර ස්වභාවය පෙන්නලා ඒ සසර ඇති කරගෙන හේතු මොකක්ද කියලා අවබෝධ කරවලා මේ දුක්සහගත සසරේ දුක නිමා වෙන්නේ මෙන්න මෙතනයි කියලා පෙන්නලා මෙන්න මේ ඒ නිවීමට ඒ මිදීමට ඒ සැනසෙල්ලට යන මාවත මම පෙන්නන්නට ඕනේ කියන කරුණාවර අදහසින් ඉතින් මොකද බුදුහාමුදුරුවෝ දැක්ක ලෝකයා කියන්නේ හරියට පළගෙටිය වගේ සැප ලබා ගන්නට ඕනේ කියන අදහසින් දුක නැති කරන්නට ඕනේ කියන අදහසින් දුකම විඳින්න දුකටම තණ්හා කරන පළගෙටියගේ දුක හේතු සහිතයි බුදුහාමුදුරුවෝ දැක්ක සසරදී අපි හැම කෙනෙක්මත් ඒ වගේ කියලා. ඉතින් එබඳු පළගෙටි ජීවිතෙන් අපි මුදවලා සංසාර මොක්ෂයක් ලබා දෙන්න ඕන කියන අදහසෙන් පැමිණි බුදුරජාණන් වහන්සේගේ අදහස උනේ ටික ටික හරින ධර්ම මාර්ගයේ ලෝකේ යවන්න. ඒ නිසායි බුදුහාමුදුරුවෝ දේශනා කළේ යම් කෙනෙක් ප්‍රතිපත්ති ධර්මයේ හැසිරෙනවා නම් ඒ මත කරන උපකාරය කරන අය කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ කිරී අප කොඩා කාදරේ නම් ධර්මයට මහා සංගරත්නයට ආදරේ නම් ගරු කරනව නම් ඒ හළම ආදරේ ගෞරවය තමයි අද දවසට පුළුවන් තරම් අපි අපේ කය වචන දෙක සංවර කරගෙන හිත සංවර කරගෙන ඒ භාග්‍යතුන් වහන්සේ අපේ සැනසිල්ල පිණිස අපට දේශනා කළ ඒ ධර්මය තුල හැසිරෙන්නට හැම දිනම උත්සාහවත් වෙන්නට ඕනේ. එහෙම කළොත් පින්වතුනි අපේ ජීවිතයට සැනසිල්ලක් රැකවරණයක් ලැබෙනවා වගේම අපි කලන ධර්මයකුත් ඉෂ්ට කළා කුතුපකාර ගුණයකුත් සැලකුවා වෙනවා. මොකද බුදුහාමුදුරන්ගේ අදහස තිබුණේ බලාපොරොත්තු තිබුණේ එක්කෙනා එක්කෙනා හරි සසරෙන් එතර කරවන්ට අමාමයිනි බුදුපියාණන් වහන්සේ කරනු පෑවත් භාග්‍යතුන් වහන්සේගේ කලන කමට කරන්ට පුළුවන් කලන උපකාරය පුතුපාකාරය ගුණය තමයි ධර්මය හැසිරෙන එක. ඒ නිසා තමන්ගේ සිත් තුළ එන නොයෙක් නොයෙක් අදහස් අදහසලි ක්‍රියාත්මක කරන්න නැතුව පුළුවන්තර නිහඬ අල්පේච්ච ජීවිතයක් අදහසේ හදාගෙන අනිත් අයව තමන්ගේ එක කතාබහට එකතු කරගන්න නැතුව බොහෝම ශ්‍රද්ධාවෙන් මෙතන ඉඳලා මේ පිළිවෙත් ටික පුරන්න කියන කාරණාවත් මම මතක් කරනවා. භාවනා ගැන මම කියලා දෙන්න කලින් ධර්මයෙන් ටිකක් පෙන්වුවොත් හොඳයි කියලා මතක් වුණා. මොකද බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන දේශනා කරපු ධර්මය අපිත් අහලා ඉගෙනගෙන ඒ අනුව හැසිරුණොත් තමයි අපි දුකින් මිදෙන්නේ. ඒ නිසා ඒ ධර්මය අපි අහන්නට ඕනේ. සීලය ගැන කියලා දෙන්නට වුණා කොටස පොත්තියේ මම දවල් දානෙන් පස්සේ සීලය ගැන පොතක් විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. උදේවරුව හැම දිනාටම ටිකක් මනස ඒක නිසා ගැඹුරු ධර්මයක් හොඳයි කියලා හිතුණා උදේ කාලේදී. ඒ නිසා පින්වතුනි මේ ලෝකේ තථාගතයන් වහන්සේ ඇති කල්ලි නැති කල්ලි පැවතුණු පවතින ඇත්තක් තියෙනවා. ඒ ඇත්තට තමයි යතහ භූත ඥානය කියලා කියන්නේ යතහ භූත ස්වභාවය කියලා කියන්නේ. යතහ භූත කියන්නේ යම්සේ වූද යම්සේ පවතීද එසේ වූ ඇත්තක්ති. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණ වෙලා අපි වගේම මේ ලෝකය තුල ඉපදිලා ලෝකෙ තුල හැතිලා වැඩිලා ලෝකෙ කිසි කෙනෙකුට කරන්න බැරි දෙයක් කළා. ඒ තමයි පරෝපදේශ රහිතව කිසිම කෙනෙක්ගෙන් අහන්නේ නැතුව ලෝකේ නැමැති අවිද්‍යාවේ ඍජුවතේ බිඳගෙන මේ ලෝකයේ පවතන ඇත්ත ඇතිහැටි තනියම අවබෝධ කළා. මොකද බුදුරජාණන් වහන්සේගේ හරි සූක්ෂම සිද්ධියක් වෙන සූත්‍රවල හෙන්නනවා. බුදුරජාණන් වහන්සේ නිකම්ම මේම ආවේ නැහැ. ඒ නුවණේ දක්ෂකම බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම කෙනෙක් දැක්කේ පටන් ගත්තේ අපි හැමදෙනාම ඉන්න තැන. අනේ මේ ලෝකය ඉපදෙනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා, දුක් විඳිනවා, අඬනවා, විලාප දෙනවා, කෑ ගහනවා. දුකේදී අඬනවා, විලාප දෙනවා මිසක නමුත් ලෝකය දුකින් ඈතර වෙන ධර්මතාවයක් වෙන්නේ නැහැ. අනේ කවදානම් මේ ලෝකයේ දුක නැති වෙයිද කියලා මහා කරුණාවෙන් යුක්ත වූ කරුණාපර යෝනිසමනසිකාරයක් උපන්න කියන බෝසතාණන් වහන්සේගේ බෝධිත්‍රි මුලදී එදාහිත සමාධි කරලා මොහොතදී කවදාන මේ ලෝකය දුකෙන් මිදෙයිද, කවදාන ලෝකයේ මේ දුකේ කෙලවරක් වෙන්නේද කියලා යෝනිසමනසිකාරයක් උපන්නාම එහෙමම භාග්‍යතුන් වහන්සේ නෝන අනිත් පැත්තට හැරුණා. ඇත්තටම මේ දුක ඇති උනේ කොහොමද ලෝකයට? ඇත්තටම දුක ඇති උනේ කොහොමද කියලා අර අදහසත් එක්කම යෝනිසමනසිකාරය අනිත් පැත්තට හැරුණා. භාග්‍යතුන් වහන්සේගේ ඒ කොහොමද දීකින ගැ සූත්‍රවල පෙන්නනවා ඇත්තටම මේ ලෝකයේ දුක ඇති වෙන්නේ කුමක් නිසාද? ඇත්තටම ඉපදීම නිසා නේද මේ හැම දුකක්ම ඇති වෙන්නේ? ඉපදීම කියන්නේ කොමකක් නිසාද? භවයේ නිසා කියලා මේ විදිහට අනුක්‍රමයෙන් 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 පටිච්චසම්පාද ධර්මයේ අවිද්‍යාව කියන තැනට ඇවිල්ලා ලෝකයට දුක කියන එක ඇති වෙන්නේ මෙන්න මේ නිසා නේද කියලා උත්තරයක් ආවා. හොඳට දකින්න ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස්ක ලෝකයේ දුක් කියන තැනින් දැක්ක පටන් ගත්ත භාග්‍යතුන් වහන්සේ මැදින් නතර කරන්න බැරුව මැදින් වෙන් කරන්න බැරුව අනුක්‍රමයෙන් එකින් එක එකින් එක හරියට දන් වලක් එක පුරුකක් තව පුරුකකට තව පුරුකක් තව පුරුකකට සම්බන්ධ වෙලා තියෙනවා වගේ එක කැලක් තිබුණට දන් වැලක් කියන්නේ නැහනේ. දන් වැලක් වෙන්න නම් පුරු ගොඩක් වුණ වැලක් වෙන්න නම් එතකොට ඒක එකකට එකක් වෙන් කරන්න බැහැ. දෙඳිලා තියෙන්නේ දන් වැලේ උඩ කෙරවලයි අනිත් කෙරවලයි කෙරවල දෙක අල්ලගත්තහම මැද ටිකට සම්බන්ධතාවය තියෙන්නේ ඉබේමයි. ඒ වගේ පටිච්ච සම්පාදේ ජරා මරණ දුක කියන මෙහා කෙරවල ගත්තහම එහා කෙරුණු දන් වෙලේ අවිද්‍යාව වගේ මේ දෙපැත්තෙන් ගත්තහම අතරවැද ධර්මතා ටික පූර්ණේ වෙලා තියෙන ඉබේමයි. එතකොට එකින් එකට එකින් එකට දැක්කා දුක කියන එක අවිද්‍යාවේ හැපිලා නැහැ. දුක කියන එක සංඛාරේ නැහැ. දුක කියන එක හැපිලා තියෙන ජාති කියන ධර්මතාවයක. ජාතිය කියන එක අවිද්‍යාවෙන් කැපලා නැහැ. ජාතිය කියන කැපලා තියෙන්නේ භවයේ එක. භවය උපාදානයක උපාදානයේ තණ්හාවක කියලා අවිද්‍යාව කියන තැන ගත්තාම ප්‍රභවයේ හැටියට දැක්කා. හරියට කුඹුරක පළවෙනි ලියද්ද පිරෙන්නේ ඒකෙන් උතුරල දෙවෙනි ලියද්ද පිරෙනවා වගේ ඒක පිරලා තුන්වෙනි ලියද්ද පිරෙනවා වගේ අවිද්‍යාව නැමැති ප්‍රබලයෙන් පටන් ගත්තාම අවිද්‍යාවෙන් කර්ම කියන ධර්මතාවය හැදිලා කර්මයෙන් ප්‍රතිසන්දි විඥානය හැදිලා නාම රූප වල ආයතන හැදිලා දුක කියන තැන දක්වාම ගලාගෙන ගියපව බුදුරජාන් වහන්සේ දැක්කා. ඒත් මෙහා මොකෝ ධොලවන්නවත් බෑ, නතර කරන්නවත් බෑ. ඊට පස්සේ අවිද්‍යාව කියන ධර්මතාවයේ විතරයි ජීවිතයකට කෙනෙකුට ඕනේ. අපේ තේරුම් ගම් හොඳට බලන්න, හේතුඵල ධමයක් පටිච්ච සමුප්පන්න බවක් තියෙනවා. අපි පුද්ගල භාවයක් ප්‍රවත්තවට අපි පුද්ගල භාවයකින් හිතාගෙන හිටියට දැනගෙන හිටියට යථාර්ථයේ තියෙන පටිච්ච සම්පාද ධර්මතාවය අවිද්‍යාව නැමැති ධර්මතාවයේ ධර්මතාවයේ විසින් සංඛාර කියන එක හදවනවා. මෙයා ඉන්නවා කියලා කියන්නේ මෙයා ඉන්න ඉමස්මින් සති දන් හොති ඉමස උපාදා ඉමං උපජ්ජති. අවිද්‍යාව නැමැති මේ ධර්මතාවයේ ඇතිකල සංඛාර නැමැති ධර්මතාවයේ වේ. අවිද්‍යාව නැමැති ධර්මතාවය හට ගැනීම සංඛාර නැමැති ධර්මතාවයේ වෙනවා කියන සිද්ධියක් තියෙනවා. ඔක තව ඇතුලේ තව තියෙන ගුණාවක් පටිය සම්පාද ධර්ම ගුණාවක් ගැඹුරු. අවිද්‍යාව නිසා සංඛාරය ඇතිවෙනවා කියලා කිව්වහම අවිද්‍යාව නිසා සංඛාරය ඇති වෙන්නේ කොහොම කොහොමද කියලා තව විස්තර ගොඩක් තියෙනවා. නමුත් මොන විදිය සංඛාරයක් ඇති වුණත් ඇති වෙනවා නම් වෙන්නේ අවිද්‍යාව නිසාමයි කියන මූලික ධර්මතාවයක් තියෙනවා. සංඛාරය කියන පුද්ගලික සත්‍යයක් නෙවෙයි, අනාත්මයි සංඛාරය කියන ධර්මතාවය නිසා. සංඛාරය කියන ධර්මතාවය නිසා විඥානය නිමිති ධර්මතාවය හදවනවා කියලා අනුක්‍රමයෙන් ගිහිල්ලා ජරා මරණ දක්වා ජීවිතය හැදිලා පවතිනවා. අවශ්‍ය වෙන්නේ අවිද්‍යාව කියන ධර්මතාවය විතරයි. ඒ හින්දායි අපි මේ ජරා මරණ දුකෙන් මිදෙන්නේ නැත්තේ අවිද්‍යාව කියන තැන අපේ ලේල නැති හින්දායි. ඊට පස්සේ ප්‍රතිලෝමව බුදුරජාණන් වහන්සේ දැක්ක අනුලෝම දුකේ ඉඳලා අවිද්‍යාව තැන දක්වා බලලා ආපහු ප්‍රතිලෝමව දැක්ක අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා මේ විදිහට ජරා මරණ දුක දැක්කා. පටිච්ච සම්පාද ධර්මයේ අනුලෝමව ප්‍රතිලෝමව මෙනෙහි කරන භාගතුන් වහන්සේට දුක දුක්ඛ සමුදය කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය සත්‍ය දෙක මනාව අවබෝධ වුණා. මේ ලෝකය ඉපදිනවා, ලෙඩෙනවා, මැරෙනවා, අනේ මේ ලෝකය දුක් වෙනවා, මේ ලෝකයේ දුක කවද්ද නැති වෙන්නේ, කවුදෙන්ද නැති වෙන්නේ කියලා යම් මොනක් හිතනවා නම් ඒ දුක කියන තැන, ඒ දුක ඇති වෙන්න තියෙන හේතු ටික තමයි තථාගතයන් වහන්සේට දුක්ඛ සමුදය තමයි පටිච්චසමුප්පාදේ අනුලෝමව දැක්කේ. ඉපදින දුකේ ඉඳලා ජාතිය භවය කියන තැන දක්වා අවිද්‍යාව දක්වා අවිද්‍යාව ඉඳලා ජරා මරණ ශෝක පරිද දුක් දුම්න සුපායාස සම්භවಂತಿ කියනකොට දුක්ඛ දුක්ඛ සමුදය දෙක තථාගතයන් වහන්සේගේ සර්වතථා ඥානයට හම්බ වුණා. හසුනා පුබ්බේ අනුසුතිසු ධම්මේසු පෙර නොයසු විරු ධර්මයන් කෙරෙහි ඇහැක් පහළ වුණා. ඥානේ නුවණ පහළ වුණා කියලා මේ දෙන්න ඔතනින් දුක්ඛයි දුක්ඛ සමුදයයි දෙක බුදුරජාණන් වහන්සේට පෙනුණා. ඒද බුදුරජාණන් වහන්සේ ඇති කලෙ නැති කලෙ දුක කියන ධර්මතාවයේ ඇති වෙන සිද්ධිය අවබෝධ වුණා මිසක බුදුහාමුදුරගේ ධර්මයක් නෙවෙයි. ලෝකේ පින්වත්තුන්ගේ අපේ තියෙන දුක තරක් නෙමෙයි. අවුරුදු අතීතයේදී යම්තා කෙනෙක් දුකක් කියලා යමක් වින්දානම් ඒ දුක ඇති වුණ හේතුව ඔහොමම තමයි. අනාගතයේට කවදාම හරි එක කල්ප කෝටි කියලා එකක් නැහැ. සත්‍ය කියන්නේ ඒක. කවදාම හරි කෙනෙකුට දුක කියලා යමක් වෙයි නම් ලෝකේ තුල ඒ දුක ඇති වෙන්නේ මෙහෙමයි. දැන් පච්චුප්පන්න වර්තමානයේ දුක කියලා යමක් තියෙන. එතකොට ඒකට පක්ෂි පන්ති දේ සත්ත්ව කුල ආගම් දිව්‍ය බ්‍රහ්ම මුකුත් කතා නැහැ. දුක කියන ධර්මතාවයක් තියෙනවා. දුක කියන එක ඇති වෙන මෙහෙමයි කියන ඥානයේ සත්‍යත්‍ය ඥානයක් අනුමානිත උපන්න සත්‍යත්‍ය ඥානයක් උපන්න තථාගතයන් වහන්සේට මේ පටිච්ච සම්පදාය ආරම්භය අතීතේදිත් අවිද්‍යාව නිසාම සංඛාර උනා නේද කියලා සමුදේතය නිරෝධයටයි මේ විදිහට අනවර්තමානයේත් අනාගතේටත් මේ විදිහට පටිච්චසමුපාදය ආරම්භය නෝනක් පළ වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේට යෝනිසෝ මනසිකාරය ආපෝ අනිත් පැත්තට හැරුණා. මේ ලෝකයාගේ දුක එහෙනම් නැති වෙන්නේ කුමක් නිසාද? ඉපදීම කියන එක නැති වුණු දුක නැති වෙනව නේද? ජාති කියන එක නැති වෙන්න භවය නැති වෙන්නට උනේ, භවය නැති වෙන්නට උපාදානය නැති වෙන්නට උනේ කියලා අනුක්‍රමයෙන් අවිද්‍යාව කියන ධර්මතාවය නැති වෙන්නේ. අවිද්‍යාව කියන ධර්මතාවය නැති වුණොත් සංඛාරය නැති වෙනවා. සංඛාරය නැති වෙනකොට විඥාන නාම රූප නැති වෙනවා. ජාතිය නැහැ. ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සෝපායාස නිරුච්ඡන්ති කියලා නිරෝධය ආරම්භය අනුලෝමෝ ප්‍රතිලෝමෝ මෙනෙහි කරන නුවණ සර්වත්‍තා ඥානයට පහළ වුණා. මුලින් චූටි තනයි ආරම්භ වුණේ දහම් ප්‍රබලයක් ගඟක් වගේ සරත්ේ තාම සර්වත්‍තා ඥානෙ ලැබිලා නැහැ. සර්වත්‍තා ඥානෙ උපදින වටපිටාවට ප්‍රතිසම්පාදින හැරෙන හැටි ධර්මෙ පෙන්නවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේට නුවණට නුවණක් ඇති වුණා. මේ දුක කියන ධර්මතාවය නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ මෙහෙමයි කියලා සංවරයේ මේ පුරුකන තියෙන්නේ, මේ පුරුක නැහැ, මේ පුරුකන තියෙන්නේ, මේ පුරුක නැහැ වගේ පළවෙනි පුරුක නැති වුණොත් ඊගාවට ධම්වල කියලා කතාවක් නැහැ. ධම්වලක් නැහැ. එකක් තිබුණොත් දෙක එකතු වෙන්නේ. පළවෙනි එක නැත්තම් ආරම්භ නැත්තම් අවිද්‍යාව නැහැ කියලා දැකලා ජරා මරණ නැතිකමට කිව්වා අජර අමර කියලා. අජර කියන්නේ ජරා නැහැ. අමර කියලා කියන්නේ අමර නැහැ. අමරයි මරණ නැහැ. අජරාමර ජරා මරණ නැති තැන ඉඳලා අවිද්‍යා නිරෝධයට මනස අරගෙන ආවා. අවිද්‍යාව නැති තැන ඉඳලා ජරා මරණ නිරෝධයට ධර්මතාවය දැක්කා. නිරෝධේ අනුලෝම ප්‍රතිලෝමව මෙනෙහි කරනකොට භාග්‍යතුන් වහන්සේට මේ නිරෝධයයි නේද කියන නුවණ ආවා. දුක දැක්ක, අවිද්‍යාවෙන් පටන් ගන්න දුක් සමුදය දැක්ක. අවිද්‍යාව නිරුද්ධ වෙනකොට අර දුක නිරුද්ධ වෙනකොට දුක් නිරෝධී ඥානෙ ඇති වුණා. ඇති වෙලා ඒ ඇති වෙනත් එක්කම තමයි සත්‍යත්‍ය ඥානෙ පටිච්ච සම්පාදේ නවනාව. අතීතේදිත් අවිද්‍යාව නිසාමයි සංඛාර ඇති වුණේ. අවිද්‍යාව නැතිවීමෙන්ම සංස්කාර නැති වෙන්නේ. අනාගතයටත් අවිද්‍යාව නිසාමයි සංස්කාර ඇති වෙන්නේ. අවිද්‍යාව නැතිවීමෙන්මයි සංස්කාර නැති වෙන්නේ. කොහොමද තැනක් ආය වෙන්න තණ්හාව නැති කරනවා, කර්ම නැති කරනවා කියන බෑ. මේ සත්‍යත්‍ය ඥාණයෙන් පෙන්නවා හොද්දට මෙතනයි තැන කියන එක. වර්තමානයේදී අවිද්‍යාව නිසාමයි සංස්කාර වෙන්නේ. සංස්කාර නිසාමයි අවිද්‍යාව නැතිවීමෙන්මයි සංස්කාර නැති වෙන්නේ කියන සත්‍යත්‍ය ඥානයක් පෙන්වනවා. මොකද අපි ගොඩාක් දෙන කවිද්‍ය සංඛාර අතීතයි කියන තැනකින් දාලා දැන් වර්තමාන තණ්හාව කියන තැනක විතරක් නැති කරන්න උත්සාහවත් වෙන බවක් පෙනෙනවා. නමුත් මේ පටිච්චසමුප්පාද සිද්ධිය හොඳට බලන්න. එතකොට එක කාරණාවක් කරගෙන නෝනවා 6යි. අවිද්‍යාව නිසා සංස්කාර වෙනවා කියලා, අතීතයෙන් අවිද්‍යාව නැතිව සංස්කාර නැති වෙනවා කියලා අතීතය යනවා ගිය ධර්මතා දෙකයි, අනාගත දෙකයි, වර්තමාන මොනවා දෙකයි. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා කියලා දන්නා නුවණක් තියෙනවනම් හේතු ප්‍රතිසම්පන්නයි නේද? හේතු ප්‍රත්‍යම් උපන්න දෙයක් නේද කියන හත්වෙනියක්. මේ වගේ පටිච්චසමුප්පාද අංග 11ට හත ගානේ සත්‍යත්‍ය ඥානයක් උපන්න තථාගතයන් වහන්සේට. අවිද්‍යා සංඛාර විඥාන නාම රූප තලා කියලා තියෙන්නේ නේද? සත්‍යත්‍ය ඥානයක් උපන්න. එතකොට බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දැක්කා උත්තරයක් ආවා. අවිද්‍යාව තිබුණු දුක එනවා නතර කරන්න බැහැ කියලා උත්තරයක් ආවනේ. අවිද්‍යාව නැති වුණු දුක නිරුද්ධ වෙනවා, ඒකත් නතර කරන්න බැහැ කියලා දැක්කා. අවිද්‍යාව නැතිකමත කියන විද්‍යාව කියලා. විද්‍යාව නැතිකමත කියනවා අවිද්‍යාව කියලා. එක දෙයකින් එක වචනකින් බොහෝ විටක අපි දෙපත්තක් හඳුනනවා. දැන් මේ වෙලාවේ හුදෙට ආලෝකමත් කියලා කියනකොට ඒක කියනවා දැන් අඳුර නැහැ කියන වචනේ තියෙනවා. ඒක කියන්න ඕනේ නැහැ, තියෙනවා ආලෝකය කියලා කිව්ව අඳුර නැහැ කියලා කිව්වා. අනේ හරියම කරුවලයිනේ කියනකොට කියනවා අඳුරයි කියනකොට කියන එකේ ආලෝකේ නැහැ කියලා. මේ ආලෝකේ හඳුන්වන්න පුළුවන් මට නම් දෙයකින්. ආලෝකමත් කියන කෙනෙකුට හඳුන්වන්න පුළුවන් අඳුරක් නැහැ කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේ අවිද්‍යාව කියන්නේ කඳුර වගේ කියලා හිතන්නකෝ. අවිද්‍යා පත්‍ය සංඛාරා කිය අඳුර තියෙනකොට අඳුර කියලා කිව්වා. අඳුර තියෙනකොට එතන නැහැ කියන එක කියනවා මොකද්ද? ආලෝකේ අඳුර තියෙන තැන ආලෝකේ නැහැ. අවිද්‍යාව තියෙනවා කියලා කිව්වෙ විද්‍යාව නැහැ කියලා කිව්වා කියන එක කියනවා. අඳුර නැහැ කියලා කිව්වහම එතන කිව්වා මොකද්ද? අඳුර නැහැ කියන වචන කිව්වා ආලෝකේ තියෙනවා. අවිද්‍යා නිරෝධෝ කියන වචනෙන් අවිද්‍යාව නැති කල්හි කියනකොට කිව්වා එතන විද්‍යාව උපන්නා කියන එකෙන්. අඳුර නැහැ කියනකොට විද්‍යාව උපන්නා කියන එකෙන් කියනවා. එතකොට ඒකයි ධර්ම වෙන සම්මා දිට්ඨි සා විචා විචා උපදව විචා නිරෝධ. සම්මා දිට්ඨිය කියන්නේ විද්‍යාව. විද්‍යාව උපංකරණය විද්‍යාව නිරුද්ධ වෙනවා. මේ පටිච්ච සම්පදායේ අවශ්‍ය හැමදාම මෙනෙහි කරතර ඉන්න එකක් නෙමෙයි පටිච්ච සම්පදායේ උත්තරයක් ගන්න මේකේ. අනුලෝම ප්‍රතිලෝම පටිච්ච සම්පදායේ මෙහෙම මෙනෙහි කළා උත්තරයකට ආවා අවිද්‍යාව කියන එක ඉතුරු වුණොත් ජරා මරණ දුක කියන එක විඳින්න බෑමයි මේ චක්‍රේ කොට යන්න බෑ. විද්‍යාව කියන එක උපන්න දුක නැති කරන්න කියලා මේව අයින් කරන්න කියලා වෙහෙසෙන්නවත් ඕනේ නෑ. විද්‍යාව විසින් එක කරයි. උගලන්ට තියෙන්නේ ධර්මයේ හැසිරෙන්න විද්‍යාව හොයාගෙන විද්‍යාවෙන් ජීවත් විද්‍යාව විසින් ජීවිතේ දුක අයින් කරයි. ඒක යහතයි කියලා අපි දුකයින් කරගන්න හැදුවොත් ඒක පුද්ගල භාවය තියෙනවා. අපි අසුචින් අසුචි හොදන්න හදනවා වගේ වැඩ කරන්න ගන්නේ අපි දුකයින් කරන්න හදන්නේ. කිසි වෙලාවක දුක නැති කරන්න යන්න එපා. අපිට තියෙන්නේ ධර්මයේ රකින කියලා ධර්මයේ රකින. ධර්මයේ රකින. විද්‍යාව කියන්නේ මොකද්ද කියලා හොල ඒ උත්තරය ගන්නයි බුදුහාමුදුරුවෝ මේක ඉගෙනලා දුන්නේ ඔයගලන්ට. ඔයගොල්ලෝ මේ ධර්මයේ හරියට ඉගෙනගෙන දුක ඇති කරපු හේතුව හොයලා ඒ හේතුව නැති වෙන තැන නැති වෙන හැටි කරගෙන ඒ ධර්මතාවයේ ධර්මතාවය විසින් එයක් කරලා. එතකොට සම්මා දිට්ඨිය නැත්තම් විද්‍යාව උපන් කලී අවිද්‍යාව නැති වෙනවා කියලා උත්තරයක් ආවා. මේ පරේෂණයෙන් උත්තර දෙකක් ආවා. අවිද්‍යාව තිබුණු දුක එනවා, විද්‍යාව තිබුණු දුක නැති වෙනවා. ඊට පස්සේ විද්‍යාව කියලා කියන්නේ සම්මා දිට්ඨිය කියන එකටයි මම අඳුරයි ආලෝකය කියන එක ඔප්පු කළේ. විද්‍යාව කියනවා විද්‍යාව අවිද්‍යාව නැති වෙනවා විද්‍යාව කියන එක තියෙන්න ඕනේ. විද්‍යාව කියන්නේ සම්මා දිට්ඨිය. පටිච්චසමුප්පාදයේ ඔය උත්තර ගලවපු නිසා බුදුරජාණන් වහන්සේට මාර්ගය කියන එක මත උනා. දුක දැකලා දුක සමුදය දැකලා නිරෝධයට ගවේෂණය කරනකොට එහෙනම් මාර්ගය කියන එක මත උනා. එහෙනම් විද්‍යාව තමයි යෝනේ දුක නැති කරන සම්මා දිට්ඨිය. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදේ ප්‍රතිපදාය පළවෙනි අංගය මත උනා තථාගතයන් වහන්සේට මොකද්ද? සම්මා දිට්ඨි ඇත්ත ඇති හැටි එහෙනම් දැක්ක යුතුයි කියන නුවණ ආවා. මේ උත්තරය ආවේ සම්මා දිට්ඨිය ආවේ නිකන් නෙමෙයි. දුක්ඛ ඥාන දුක්ඛ සංදේන දුක්ඛ නිරෝධ ඥාන දකින කොටයි එක.
ඒ දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඒකයි චතුරාර්ය සත්‍යයේ පටිච්චසමුප්පාදයේ ධර්මතා දෙක තුනක් එහෙම නෙමෙයි. පටිච්චසමුප්පාදයේ මෙහෙ කරනකොට ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේදී පටිච්චසමුප්පාදයේ අවබෝධ වෙනවා. එතකොට ඔන්න එහෙනම් සම්මා දිට්ඨිය කියන නෝනක් ඇති වුණා. සම්මා දිට්ඨිය. ඊට පස්සේ තථාගතයන් වහන්සේ ධම්මා දිට්ඨිය කියන නිවැරදි දැකීම මොකේද? ඉති රූපං ඉති රූපස සමුදය ඉති රූපස අත්තංගමෝ ඉති වේදනාය සමුදය ඉති වේදනාය අත්තංගමෝ ඉති සංඥාය සමුදය ඉති සංඥාය අත්තංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරණ සමුදය ඉති සංඛාරණ අත්තංගමෝ ඉති විඥාන සමුදය ඉති විඥාන සමුදය අත්තංගමෝ සමුදය කියලා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මතාව ටික ධර්මතාවෙන් යැවීම නැතිවීම බැඳිය යුතුයි කියලා සම්මා දිට්ඨිය කිය වෙන මොකද මේ පංච උපාදාන ස්කන්ධයත් එහි ඇතිවීමක් නැතිවීමක් දැක්ක යුතුයි කියන නෝනට ආව වර්තමාන. පහු කාලෙදී පංච උපාදාන ස්කන්ධයත් පංච උපාදාන ස්කන්ධයන්ගේ ඇතිවීමක් නැතිවීමක් බලබලා ඉන්න තථාගතයන් වහන්සේට සියලුම ආස්ව ධර්ම ක්ෂය වුණා. කීනා ජාති සිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං නාතරං ඉත්තාය පජානාති කියන ඥානයේ පහළුණා මගේ මහණෙනි මගේ චේතු විමුක්තිය අපෝප්‍ය වුණා කියලා පෙන්වනවා. පටිච්ච සම්පදාය ඊට පස්සේ ගවේෂණය කරන්න ඕනේ නැහැ. උත්තරේ ගත්තට පස්සේ උත්තරේ ගන්න පටිච්ච සම්පදාය බැරි. උත්තරය ආවනේ සම්මා දිට්ඨිය ඇත්ත ඇහිතිය දැක්කොත් මොකද වෙන්නේ? දුක නැති වෙනවා. ඇත්ත ඇහිතිය නොදැක්කොත් දුක ඇති වෙනවා කියලා උත්තරේ ගත්ත. ඇත්ත ඇහිතිය දැක්කා. දැක්ක යුතුයි කියන තැනට ස්කන්ධ වෙන්න පුළුවන් ධාතු වෙන්න පුළුවන් ආයතන වෙන්න පුළුවන් අපේ ජීවිතේ ස්පර්ශ ආයතන හයට තව තවත් තමයි උපංච පදම ස්කන්ධ කියලා කිව්වේ. මෙන්න මේ ටිකේ ඇත්ත ඇහිති දැක්ක යුතුයි කියන උත්තරය ආවා. එතකොට ඊට පස්සේ උත්තරේ භාවිතා කළා ස්පර්ශ ආයතන හය ඇත්ත දකින එක විතරමයි කළේ. ඒ ඇත්ත ඉගෙනගෙන ඇත්ත දකින්ද උපකාර වෙනස තාත්කාගෙන සාහසය ආනාපානසති කමතනු දම් කරගත්තා. කලමතථාගතයන් වහන්සේගේ කම්මන්ත වාචිරෝ කම්ම වෝ ආ කම්මන්ත වාචා ජීවිතින ධර්ම පිළිසුදුයි. කලමතීදීක පිළිපලා හැකිය ආනාපාන සති කමතන උදව් කරගත සමථී තථාගතයන් වහන්සේට ස්කන්ධයන් විදියේ බනකොට තරවත ඥානෙ පහළ වුණා. පහළ වෙලා ඇත්ත ඇති හැටි දැකලා ඒ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා අවිද්‍යාව නිසා ඇති කරගත්ත කෙලෙස්ය සහ කෙලෙස්ය නිසා ඇතිවෙච්ච දුක දුකට හේතුව තණ්හාවනේ. දුක දුක ඇති උනේ කෙලෙස්ය, කෙලෙස්ය ඇති උනේ ඇත්ත නොදන්නාකම. ඇත්ත ඇති ඇති නොදන්නාකම නිසා ඇතිවෙච්ච කෙලෙස්ය, කෙලෙස් නිසා ඇතිවෙන දුකත් නැති කළ දුක දුකෙන් මිදිරු දුකෙන් නිවිලා සිසිල් වෙච්ච මනසක් හදාගෙන අනේ මේ දුක නිවෙන හේතු ලෝකෙට කියලා දෙන්න ඕනේ කියලා ආරම්භ කළා. බුදුරජාණන් වහන්සේ බුදුහාමුදුරන්ගේ වත් අදහසක් නෙවෙයි. බුදුහාමුදුර ඉස්සෙල්ලා කළා ප්‍රායෝගික දුක නිවා ගත්තා. දුක මේ පරේෂණය තන්නේම පරේෂණය කළා. තන්නේම හොයාගෙන තමම අනන්ත දෙන්නට මේක වසද විසද දන්නේ තමන් හොයාගත්තදී ඉස්සෙල්ලා අනුභව කළා බැලුවා. නෑ මේක සැනසෙල්ලක් යහපතක්මයි වෙන්නේ. මේක හොඳයි අනිත් අයට දෙන්න කියන තැනකින් ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා කෙලෙස් හදාගෙන දුක විඳින ලෝකයක් තුල ඇත්ත ඇති හැටි දැකලා කෙලෙස් හදා මේ කෙලෙස් නැති කරලා දුක නිරුද්ධ කරන හැටි බුදුජානක සි කියලා දුන්නා. ඒකට තමයි අපි මේ සද්ධර්මය කියලා කියන්නේ. ඔය ඇත්ත ඇහිදී පටිච්චසමුප්පාදේ ඔය මානසිකාරය හරහයි මේ ඇත්තට එන නුවණ කියන්නේ. අද අපිට ඒක තේරෙන්නේ නැහැ. අපි ගාව තියන්නේ ගණනක් හතර හතපු ආදේශ කරපු ක්‍රමයේ වැඩි උත්තරේ හරිනම් තියනවා කොපි කරලා කියන එකනේ. දැන් ගණනේ උත්තරේ හරි. නමුත් ආදේශ කරන සූත්‍රේ වැරදි. නමුත් සූත්‍රේ හරිනම් උත්තරේ වැරදුනත් ලකුණු දෙන්න සුදුසුයි නේද? මොකද මෙයා පහු කාලේ හැටි හදනවා. දැන් අපිට තියෙන්නේ ආදේශ කරපු සූත්‍රයේ වැරදි උත්තරයක් තියෙනවා. තණ්හාව නැති කරන්න ඕනද, කිලස් නැති කරන්න ඕනද කියලා. මේක කියන හොඳට හොර කෝපියක් තියෙනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේට මේ ටික ඇති උනේ නිකන් නෙමෙයි, මේ ප්‍රතිපදාව මත උනේ මේ විදිහට සහේතුකව ගවේෂණය කළා. සහේතුකව ගවේෂණය කළා හරියට උත්තරය ආවා. ඇවිල්ලා ලෝකයට කියලා දුන්නා. ඔය පටිච්ච සම්පාද ධර්මය හරහා මේ උත්තරේට අරගෙන ඒක සම්මා දිට්ඨි ඇත්ත ඇති ඇති දකින්න හැටි බුදුහාමුදුරුවෝම හොයාගත්තා. එහෙනම් මෙහෙමයි එහෙම බලන එකට බලන්න ඕනේ. ඔහොම නෙමෙයි, අවිද්‍යාව කියන්නේ මෙහෙම දැක්කොත්, විද්‍යාව කියන්නේ මෙහෙම දැක්කොත් කියලා බුදුරජාණන් වහන්සේගේ නෝනෙම තියෙනවා ඒක. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වුවාම ඔය පෙන්වපු ධර්මතා අපි බණ අහලා මෙහෙම අහලා ඉගෙන ගන්න නැතුව ඕගොල්ලෝ භාවනා කරනකොට චතුරාසත්‍ය අවබෝධ වුණොත් ඕගොල්ලන්ට පසේ බුදු වූ සම්මා සම්බුදු කියන්න වෙනවා. කෙනෙක් සීලයක පිළිලා සමතකමට වඩනකොට ওই චතුරාසත්‍ය අවබෝධ වුණොත් අහන්න නැතුව ඔබලන්ට කියන්නේ පච්චේක උද්දෝ සම්මා සම්බුද්ධ කරන කිසි කෙනෙකුට එහෙම නැහැ කියලා කියන්නේ යතුරු තියෙන භාගතුන් වහන්සේ අතට. බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම යෝනිසමනස්කාරය ඇවිල්ලා මේ ධර්මතාවේ හම්බුනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වර්තමාන සම්මා දිට්ඨිය කියන එක පෙන්වනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය කියන්නේ බුදුහාමුදුරන්ගේ ඇත්තක් හින්දා නෙමෙයි. ලෝකෙ තිබුණ ඇත්ත දෙකේ බුදුහාමුදුරුවෝයි. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ සම්මා දිට්ඨිය විස්තර කරනවා. දැන් පින්වත්තුන්ට බුදුහාමුදුරන්ගේ පණිවිඩය කල්යාණ මිත්‍රයසුවේ ලැබෙන්න ඕනේ. එතකොට ඊට පස්සේ ඕගලන්ට භවනා කියන කාරණා තියෙනවා. කල්යාණ මිත්‍රයසුව සද්ධර්ම ශ්‍රවණය කියන ටිකෙන් ඕගලන්ට ලැබෙනවා සුත්තමේ ප්‍රඥාව කියලා කියන්නේ. සුත්තමේ ප්‍රඥාව සත්‍ය ඥානය ලැබෙන්න ඕනේ. ඊට පස්සේ තමයි චින්තාමේ ප්‍රඥාව ඕගලන්ට එන්නේ. චින්තන ප්‍රත්‍යාවෙන් හිතන්න. මම දැන් පොඩ්ඩක් විස්තර කරන්න. අපිට දැන් භාග්‍යතුන් වහන්සේගේ පරිශීණයේ ඔස්සේ ගිහ උත්තර දෙකක් හම්බුණානේ. මොකද්ද? අවිද්‍යාව කියන ධර්මතාවයේ අන්තරය අවශ්‍ය ජීවිතේ නතරලා තියෙන දුකෙන්. විද්‍යාව කියන ධර්මතාවයේ විතරයි අවශ්‍ය ජීවිතේ නතරලා තියෙන නිවන. අජරාමර බවයි. අවිද්‍යාව දුකට තව නමක්, සසරට තව නමක්, විද්‍යාව නිවරට තව නමක්, නිවරට තව නමක්, විමුක්තියට තව නමක් කියලා උත්තරයක් ලැබුණා. එහෙනම් විද්‍යාව සහ අවිද්‍යාව කියන ධර්මතා දෙක, විද්‍යාව සහ අවිද්‍යාව කියන ධර්මතා දෙක මත සසර සහ නිවන, දුක සහ දුකේ මිදීම තීරණය වෙලා තියෙන කියන උත්තරය ආවා. ඊට පස්සේ විද්‍යාව කියන එක සහ විද්‍යාව කියන එක මොකක්ද කියන එක අපේ ජීවිතෙන් අපි දැන් හොයාගන්න ඕනේ. මම විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ දැක්කේ උත්තරයවට පස්සේ එන මොකක් සම්මා දිට්ඨියේ මෙහෙම ගතිය තියෙන කියන උත්තරයක් ආවා. ඊට පස්සේ සම්මා දිට්ඨිය කියනහම එහෙනම් ඒ සඳහා මෙහෙමයි කරන්න ඕනේ කියන දැක්ම ඇති වුණාට පස්සේ මේ දැකීම ගන්න තමයි එතකොට තමයි ප්‍රතිපදාව කියන එකත් කිමතුන් තුනේ ගොඩනගන්නේ. ඒත් මෙහා අපි භවනා කළාට හරියන්නේ නැහැ. මොනව හරිද? හරියනවා. එතකොට නීවරණ ධර්ම දුරු වෙයි, කායික මානසික සැහැල්ලුව සැනසීම සංවරය ලැබෙයි. ඒබඳු ප්‍රතිඵල නැතුව නෙමෙයි. නමුත් අවශ්‍ය සසර දුක නිතර යනවා කියන නෝන ලැබෙන්නේ නැහැ. හරි. අපි දැන් විද්‍යාව සහ අවිද්‍යාව කියන දෙක දෙක ඉගෙන ගන්නවා. ඒක ඉගෙන ගන්න ඉස්සෙල්ලා මට පෙන්වන්න වෙනවා පින්වතුන්ට විද්‍යාව සහ අවිද්‍යාව කියන ධර්මතාව දෙක අපේ ජීවිතයේ තියෙන්නේ කොතනින්ද, මොන වගේ තැනකින්ද මාරු කර ගන්න පුළුවන් මේක. විද්‍යාව කියන එක බල උපදවාගෙන අවිද්‍යාවට ඉඩ නොතබන්න පුළුවන්. විද්‍යාව කියන එකට ඉඩ නැතුව අවිද්‍යාව කියන එකට හැරෙන්න මේ දෙමන සංදී අපේ ජීවිතේ බෙදලා තියෙන කොතනින්ද කියලා දැනගත්තට පස්සේ ඕගලන්ට භවනා කරන උත්තරේ හැම වෙලේ ජීවිතේ දැනගත්තාම එතකොටයි ඕගොල්ලෝ දන්නේ මෙන්න මෙතනයි හරවන්න තියෙන්නේ. මෙතන වැරදුනොත් හරියන්නේ නැහැ. එතකොට ඔයගොල්ලෝ භාවනාවක් කරගෙන ඉඳගෙන ඉන්න එකක් නෙමෙයි තියෙන්නේ. මුළු ජීවිතේම. මොකද ඒක ඉස්සර ගන්න ඉස්සම කරනවා කියේ එදත් මම සිල්වර සතන් කිව්වා අපි කවුරුවත් හිතලා කෙලෙස් ඇති කරගත්ත අය නෑනේ නේද? දැන් සතර දුක් විඳින්න තියෙන කෙලෙස් ටික කියනවා ආශ්‍රව කියයි අවිද්‍යාව කියයි යෝග යෝග ග්‍රන්ථ නිවරණ උපාදාන කියයි. ඔය ඔක්කෝම මහා කෙලෙස් ගොන්නකුත් ඇතිවලා ජරා මරණ දුකත් විඳිනවා. අපි කවුද හිතල කැමැත්තෙන් මොන්න මම අවිද්‍යාව ඇති කරගන්නවා ඈ කියලා අවිද්‍යාව ඇති කරගත්තේ? මම තණ්හාව ඇති කරගන්නවා, තණ්හාව මට ඕනේ, උපාදානය ඕනේ, මම සක්කාය දිට්ඨියමයි ඉන්නේ, සක්කාය දිට්ඨිය මට ඕනේ කියලා ඇති කරගත්තා නෑ. අපි කලේ ජීවත් වෙන විදිහට. අපි ජීවත් වෙන විදිහට ඔක්කොම කෙනෙක් ඇති වුණා නම් අපි ජීවත් වෙනවා කියලා කිව්වේ ඇස් දෙක වහගෙන පර්යන්ක බැඳගෙන සති නිමෙත්තේ තියාගෙන ඉන්න එකද අපි ජීවත් වෙන්නේ? නැහැ, අපි ජීවත් වෙනකන් කඩේ යනවා, දරුවෝ ඉස්කෝලේ අරගෙන යනවා, උයනවා, උදේම නැගිටිනවා, වැඩට යනවා, රෙදි හොදනවා, ගෙවල් දොරස් ඕවනෙමෙයි අපි ජීවත් වෙන්නේ. එතකොට ඔය ටික විතරයි අපි කලේ. රෙදි හේතුව, ගෙවල් දොරල් අතපතු ගෑව, කඩේ ගියා, දරුවෝ මල්ලු ටික ඉස්කෝලේට බාර දුන්නා, ඕවා කලේ, ඔය ටික කලේ. වැඩට ගිහිල්ලා ඒ කර්ම දෙදින් ටික කලේ. හැබැයි ඔය ටික කරලා එනකොට අවසානයේදී මාසේ අන්තිමට වැටුපක් හම්බ වෙනවා වගේ ජීවිතයේ අන්තිමට වැටුපකුත් හම්බෙලා අපිට මොකද්ද? දුක සහ නැවත දුක හදන හේතුව කියන දැනවැද්ද එකතු වෙලා අපිට. අපි හැම කෙනෙක්ම ඔගොල්ලෝ දන්නේ ඔගොල්ලෝ මෙලව කියලා එකතු කරන හැම එකකින්ම පරලෝකට එකතු වෙනවා ඔයගලන්ට. හොඳට හෝ නරකට හෝ එකතු වෙනවා. අපෙන් වැඩි ඉතින් ටිකක් නරක පැත්තට තමයි. නරක කියන්නේ මොකද? ඒකට හේතුව මේ කෙලෙස් ඇතුලේ ඉන්න ලෝකෙ තුල සැනසෙල්ලක් වැඩෙන්න පුළුවන් සතරට සාපේක්ෂව. එතකොට මෙන්න මේ විදිහට අපි ජීවත් වෙන ක්‍රමයට දුක එකතු වෙලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ ජීවත් වෙන ක්‍රමයක් හොයලා දෙන්න. මොකද්ද? යම් ක්‍රමයකට ජීවත් වෙනකොට දුකක් නැතිවෙලා දුකට දුක ඇති කරන හේතුවක් නැතිවෙන විදිහට ජීවත් වෙන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ හොයාගත්ත විද්‍යාවක්. ඒක ඇස් දෙක වහගෙන ඉන්නකොට නෙමෙයි. එහෙනම් රෙදි හොදනකොට, වළම්බෙන්ටි හොදනකොට, දරුවා නාවනකොට, ඉස්කෝලේට බාර දෙනකොට, වාහන යනකොට හැම තැනකදීම ඔගොල්ලෝ වැඩ කළා අවසානයේදී මාස අන්තිමට ගාණක් ලැබෙනවා වගේ ජීවිතය අන්තිම වෙනකොට විමුක්තිය නුවණක් ලැබෙන විදිහේ ක්‍රමයක් කරලා තියෙනවා. ඒකයි බුදුරජාන් වහන්සේගේ කරුණා. බුදුරජාන් වහන්සේ මෙලොව පරලොව දෙකටම අනුග්‍රහ කරන සුද්ධ ධර්ම දේශනා කළා මිසක මෙලොව දුක් විඳලා පරලොව සැප ලබන්න, පරලොව සැප විඳලා මෙලොව දුක් විඳින්න දේශනා කළාද? ඒ කියන්නේ ඔගලගේ ගිහි ජීවිත අවුල් කරගෙන කඩාගෙන බිඳගෙන දැනුම් වහගෙන රණ්ඩු කරගෙන අවුල් වෙලා බණ භාවනා කරන්න කිව්ව මෙලෝ ජීවිතය අසාර්ථකයි පළවලෝ අසාර්ථකයි. නමුත් මේ ජීවිතයේ ඉතින් සම්බගියෙන් ඉන්න ඕනේ, ඉතින් පිනුත් තෝන්නේ ඕක කියලා ගෙදර දොරවල කටයුතු කරගෙන හොඳට රැකගතා කරගෙන ඉන්න. නමුත් පර දහමකට වෙලාවක් නැහැ. මෙලෝ සාර්ථකයි පළවලෝ අසාර්ථකයි. නමුත් බුදුහාමුදුරුවෝ එහෙම නෙමෙයි. ඒකයි මෙතන තියෙන ඊගාව දක්ෂකම. අපි කියමු ගොඩාක් දුප්පත් අහිංසක. මම කාලේ කියත් මේ අදාළට කියනවා මේ ඔක්කොම කියන්නේ අපිට අවශ්‍ය භාවනාව නෙමෙයි. මේ ජීවිතේ හින්දා අපි මෙතනින් දරුවත් ඊගාව කොටසේ දිහරි මේකේ සුත්‍රිත කතා කරමු. කොහොමද අපිට උනේ ඇත්තටම මොනවා හර්ධයක් මේ භාවනා කරන්න ඉතල කරන්න මොකද්ද කියන එක සහේතුක තෝරගන් ජීවිතේ දෙකතු කරගන්න හින්දායි මේ අටට විස්තර කළ කියන්නේ. නැත්නම් මට කෙටියෙන් මේක කියලා ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. මට ඕන මොනවා හරි වචනයක් කියන්න නෙමෙයි. ඇත්තටම මේ ශාසනයෙන් අපිට මිදෙන්න තියෙන අවස්ථාවක් වැඩක් ගනිමු කියන ටික උලුවට දී ගන්න ඕනේ. අපි කියමු දුක් සහගත මනසේ. මොකද දුක්පත්? දැන් දරුවෝ ඉන්නව, කන්න නැහැ, පොන්න නැහැ. එයා එදාට එදාට කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ කියලා හිතන්න. දැන් එයා කුලී වැඩට එදා නොගිහින් බණ භාවනා කරන්න ගියෝ අපි අඳුරගෙන ඉන්න විදිහට. ළමයි බඩගින්නේ, ගෙදර ප්‍රශ්න ගැටලු ගොඩායි. ඒ කියන්නේ පරලෝස යන සිල්ලට ගියොත් මෙලෝ දුක් විඳින්න වෙනවා. හරි. වැඩට ගියොත් ළමයිට කන්න බොන්නත් දෙන්න පුළුවන්, හොයා ගන්න පුළුවන්. නමුත් සිල් ගන්න භවනා කරන්න බෑ. මෙලෝදී වුණොත් පරලෝස අතහැරෙනවා. කොහොමද අපි දන්නේ? නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වුවා ක්‍රමයක්. ජීවත් වෙනකොට දුක නිවෙන ක්‍රමයක්. වැඩට ගිහ යන්න, වැඩට ගිහලා ධර්මවලන්ට කන්නත් හොයන්න, කන්න හොයනකොට ඒකින් මෙයාට නිවන් දකින්න පුළුවන් ක්‍රමයක්. එයා ගෙදර ඇවිල්ලා හොයාගත්ත දේින් වෙන සපේන දරුවන්ට කන්න පුන දීලා ජීවිතේ ප්‍රශ්න ටිකක් නිවනවා. එයාගේ හිතත් නිවිලා, දුකත් නිවිලා, නිවෙනවා කියන ප්‍රතිපදාවක් ටික ටික වැටෙනවා. අන්න ඒ විදිහේ ජීවත් වෙන්න යම් විදිහකට ජීවත් වෙනකොට දුක කියන එක ජීවිතෙන් පලායයි නම් සසර අනේක ජාත සංසාරේ නැවතු උපදිලා දුක ඇති කරන හේතු ජීවිතෙන් අතහරවයි නම් ඒ විදිහට ජීවත් වෙන ක්‍රමයක් හොයලා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුනේ. ඒක විද්‍යාවක්, ඒ ක්‍රමේ හොයාගන්න ඉගෙන ගන්න හරි පහසුයි සරලයි. ඊට පස්සේ ඕගලන්ට තියෙන ඇත්තටම භාවනාව කියලා හිර වෙන්න ඕනේ නැහැ. අපහසු නැහැ. ජීවත් වෙන සරලව ජීවත් වෙන ක්‍රමයක් ඉගෙන ගන්න. ඉගෙන ගත්තාම ඒ මුලින් ඒ ක්‍රමයක අපි දැන් වැරද්දකට ජීවත් වෙලා හුරු වෙනින්දා වැරදි ගුරුවරට නිතර නිතර යන්න පුළුවන්. භාවනාව කියන්නේ ඒ වැරදි විදිහට ජීවත් වෙන හුරුව වෙනුවට නිවැරදිව පෙන්වන හුරුවට ඉඳ ජීවත් වෙන්න උත්සාහ කරන එක තමයි භාවනා කරනවා කියන්නේ. නිවන් දකින්න උත්සාහ කරන ආදර්ශයෙන් මාර්ගේ වඩනවා කියලා කියන්නේ. එතකොට එහෙනම් බුදුහාමුදුරුවෝ අපිට පහළ වුණේ අනුකම්පාවෙන් සසර දුකෙන් මිදින ජීවත් වෙන ක්‍රමයක් හදාගන්න. ඒක කොහොමද කරන්නේ කියලා බලමු. ඒක තමයි මම කියුවේ අපේ ජීවිතයේ මේ දෙවන් සත්‍යය. මේ විදිහට ජීවත් වෙනකොට උන්න දුක එනවා, මේ විදිහට ජීවත් වෙනකොට දුක නැති වෙනවා කියලා මේ දෙකක් තියෙනවා. ඒක දැන් අපේ ජීවිතෙන් අපි කතා කරමු. ඒක කතා කරන්න ඉස්සර වෙලා මට අපෝ කියන්න වෙන උපමාවක්. මොකද මම උපමාවක් කිව්වම ටිකක් උගලන් තේරෙයි. මම ඉදත් මේක මතක් කළා. නමුත් ඒක තව ටිකක් සහේතුක ජීවිතෙන් කතා කරනහම අපිට තේරෙයි. මම කිව්වේ මේ ගස්ලබු ඇටයක් ගත්තොත් අපි ගස්ලබු ඇටයට කියන්න වෙනවා හේතුවක් කියලා, බීජයක් කියලා. මේ ගස්ලබු ඇටේ හින්ද ගස්ලබු බීජය හින්ද එක පළවෙක කිව්වහම ගස්ලබු ගහක් හැදෙන්නේ නේද? ගහක් හැදේ. එතකොට ගහට කියනවා මොකද්ද? ඵලයක් කියලා. ගස්ලබු ඇටේ නැමති හේතුයේ ඵලයක් තමයි ගස්ලබු ගහ. ලෝකේ තමයි හේතුඵල ධර්ම. ගස්ලබු ඇටේ නැමති හේතු නිසා ගහ නැමති ඵලයක් හැදෙනවා. ඵලය ආපහු හේතුවක් වෙනවා. ගහ නැමති ඵලය හේතුවක් වෙලා gedhi හැදෙනවා. ඒ gedhi ඇතුළේ තමයි නැවත පැලවෙන ඇට තියෙන්නේ. තේරෙනවද? ගහේ හැදෙන gedhi තියෙනවනේ. දැන් gedhi ගහ නැවති හේතුයේ ඵලයක්. ඒ ඵලය ඇතුලේ ඒ ඵලයේද ඒ gediද ගස්සබු gediද දෝෂේ නෙමෙයි. ඒ ගස්සබු gediය ඇතුලේ තමයි ඇට තියෙන්නේ, බීජ. ඒ බීජ තමයි නැවත ගස්සබු ගහක් මේ පෙර ගස්සබු ඇටේට හැදුණු ගස්සබු ගහ දිරලා යනකොට නැවත ගස්සබු ගහක් මේ විදිහේ ගස්සබු ගහක් හදන්න පුළුවන් බීජ තියෙන්නේ ඒ ගහේ ඇතුලේ gediය ඇතුලේ. මේ ඇටකදී එතකොට ඵලයේ ඇතුලේ තමයි හේතුව තියෙන්නේ. ඒ ඇතුලින් ආයි ගස්ලබු ගහක් හදයි. ගස්ලබු ඇටේට බෑ කවදාවත් ගස්ලබු gedhi හදන්න. ගහක් හදයි. ආයිත් ඒ ගහේ හැදෙන gedhi ඇතුලේ ඇට තියෙන්නේ. ඕකේදී ගස්ලබු ඇටේට හැදුණු ගස්ලබු ගහේ ගෙඩි හැදුනත් මේ ගෙඩිය තුල ඇට තියෙන්නේ. අපි ගෙඩි හැදෙන්නේ නැති විදිහට ප්‍රතිකරණයක් කළොත් ගස්ලබු ඇටේ තැදුණු ගස්ලබු ගහදී මේ ගහේ ගෙඩි හැදෙන්නේ නැති විදිහට බෙහෙතක් විදලා හරි එනේන ගෙඩිය මල් කාලෙම කඩලා හරි එනේන ගෙඩිය කඩලා දාලා දැම්මොත් ඇට හදන්න තු බේරෙන්න ඕන කියන දැනකින් ඕනේ නැහැ. ගෙඩි හැදෙන්න තියෙන වගේ බලාගත්තාම පුරාණ බීජ නිසා හටගත්ත ගහ දිරරයයි. මත්තේ ගහක් හදන්න මේ ගහ ජීවත් වෙද්දිම මත්තේ ගහක් හදන්න තියෙන හේතු ටික නැති කරේ අපි. ගෙඩි හැදෙන්න තියෙන බෙහෙතක් විතර අපි. ගෙඩි හැදෙන්න තියෙන බෙහෙතක් විතර. කියන්නකෝ දැන් මේකේ ඵල නැහැ. ගෙඩි හැදෙන්නේ නැහැ, මල් ගෙඩි හැදෙන්නේ නැහැ. එතකොට පුරාණ හේතුවට හටගත්ත ගස්ලබු ඇටියට හටගත්ත ගස්ලබු ගහ තියේ. මේ ගස්ලබු ගහේ ගෙඩි නැහැ, කලමයි මෙයා පරම්පරාව ගෙනියක නතර කරේ දැන්. නැවත ගස්ලබු ගහ හදන්න තියෙන හේතුව නතර කළා පුරාණ එකකින් ජීවත් වෙන ගහ දැන් අවුරුදු 50ක් හරි 10ක් හරි 15ක් හරි 20ක් හරි තියෙන. ඒකේ ආල් කාලේ හදනකොට ඒකත් නැති වෙනවා. මත්යේ ගස් හදන්න තිබුණු ටිකක් නැති වෙලා මේ පරම්පරාව ඉවරයි. තේරුණාද? ඒ වගේම සිද්ධියක් සහේතුකම ඒ සිද්ධියමයි. යථාර්ථ ගොඩක් නැහැ අපේ ජීවිතයේ. ගස්ලබු ඇටේ වගේ තමයි පෙර කර්ම විඥානය. පෙර කුසල කුසල කර්ම බීජේ කර්මසිත කර්ම විඥානය ගස්ලබු ඇටේ වගේ කියලා හිතන්නකො. ඒ ගස්ලබු ඇටේ නිසා හැදිච්ච ගස්ලබු ගහ වගේ තමයි විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන අපේ මේ ජීවිතය. ගස්ලබු ඇටේ නිසා හැදිච්ච ගස්ලබු ගහ වගේ තමයි විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන අපේ ජීවිතය. හැබැයි මේ ධර්මතා පහ තිබුණාට ඒකේ ප්‍රධාන ලක්ෂණයක් තියෙන්නේ මොකද? ගස්ලබු ගහ ඵලයක්. හොඳට මතක තබා ගන්න ගස්ලබු ගෙඩිත් ඵලයක්. ගහ හේතු කරගෙන ගහේ හටගන්න ගෙඩිත් ඵලයක්. ඇටේ නිසා හටගත්ත ඵලයකුත් තියේ, ගහ හේතුෙන් හටගත්ත ඵලයකුත් තියේ. ඔබල අහලා තිය පටිච්චසමුප්පාදී අවිද්‍යා මූලිකයි තණ්හා මූලිකයි කියලා විස්තර කරන කෙරවල් දෙනවනේ. ඒකේ ප්‍රභේදෙන්නේ තියෙන්නේ. දැන් නැති වුණාට ඒ කියන්නේ ඇටෙනුත් හට ගන්න ඵලයක් තියෙනවා, ගහෙනුත් හට ගන්න ඵලයක් තියෙනවා. දෙකේ වෙනස්කම් තියෙනවා. එතකොට ගස්ලබු ඇටේට හටගත්ත ඵලයේ වගේ තමයි ගහ වගේ කර්ම විඤ්ඤාණයට හටගත්ත ටික තමයි විඤ්ඤාණ නාම සලසන පස්ව වේදනා කියන ධර්මතාව. මේ ධර්මතා පහ පුරාණ කර්මයක හටගත්ත ටික ජීවිතේන්ද්‍රිය වෙලා ආධ්‍යාත්මික පැත්ත හදලා විඤ්ඤාණය දසකත්තට පස්සේ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව මේ රූපය හදලා නාම රූප ටික නිසා ඇහැකර දිවනාසේ ශරීරය කියන ආයතන ටිකත් හැදිලා ආයතන නිසා ස්පර්ශ වෙලා ස්පර්ශ නිසා වේදනා කියන ධර්මතාවයක් වේදනාව වෙනවා කියන ධර්මතාවයක් වෙනවා. ඔය කස්ලබු ඇටේ නිසා හටගත්ත ගහේ ඒකේ ලක්ෂණය ඔගලගේ ජීවිතයෙන් දකින්න ඒ විපාක ටිකට පුරාණ කර්මයට ගස්ලබු ගහට ඇති ටික තමයි කොතනද කියලා ඇහෙන් රූපයක් දකිනකොට ඇහෙන් මෙහෙම රූපයක් දකිනකොට සීමා නොකරන ලද මනසින් පෙනෙන බව. ඇහෙන් ඕක බලන එක නෙමෙයි මේ මම කියන්නේ. පෙනෙන බව කියනවනේ. ඇහෙන් මෙහෙම රූපයක් බලනකොට දැන් අපිට කිසිම දෙයකට හිත සීමා නොකොට පෞද්ගලික නොකොට එක යායට මෙහෙම රූප දිහා බලන්න පුළුවන් නේද? බලන්න ඔබලන්ට මෙහෙම පොදු මනසකින් බලලා සීමා නොකරන ලද මනසකින් බලලා වස්තුවකට රාගය හෝ ද්වේෂය හෝ මෝහය හදා ගන්න පුළුවන්ද කියලා, ඇලෙන්න හෝ ගැටෙන්න පුළුවන්ද කියලා බලන්න පොඩ්ඩ. සීමා නොකරන ලද මනසකින් බලලා පුළුවන්ද යමක් දිහා ඇලෙන්න ගැටෙන්න? මේ ගස්සපු ගහටයි කි සීමාව කියන එක මතක තියාගන්න. කෙනෙක් ඔය පුරාණ කර එක කියන්නේ බාහිරේ නිසා ඇතුළට මේ අවිල්ල තියෙන්නේ. බාහිරේ නිසා ඇතුළට අවිල්ල තියෙන්නේ. රූප පෙනෙනවා, පෙනෙන මත්තම. තේරෙන්නේ? දැන් ඔන්න දෙමන් සංගයේ බෙදෙන තැන ගස්සපු ගහමේ දැන් පුළුවන් මේ සීමා නොකරලද මනස තියෙන තැන මෙන්න මෙතෙන්ට තමයි අවිද්‍යාව කියන මේ සීමා නොකරලද මනස කියන තැන පවතින ඇත්ත ඇති හැටි නොදැක්කොත් ඉතුරු වෙන්නේ පවතිනම අවිද්‍යාව. අවිද්‍යාව තිබුණ ශ්‍රමික ඕගොල්ලන්ගේ මනසේ ආශ්‍රව වෙනවා අම්මා තාත්තා දුව පුතා දේවල් දරුවල් ඉඩකඩක් කියන හැඟීම් ටික මනසේදී සීමා නොකරනද මනසේ තියෙන තැනක ඇත්ත ඇහිතියම දකිනකොට ඔන්න පරිසම්පාදේ පටන් ගන්නවා දැන් ජීවිතේ. අවිද්‍යාව අවිද්‍යාව පත්‍යා කර සීමා නොකරනද මනස මේ ටිකේ සාම අනුසය තියෙනවා කියලා දකින්න. සීමා නොකරනද මනස පිරිසුදුයි කියන එක නෙමෙයි මම කියන්නේ බේරෙන්න පුළුවන් කම තාම කෙලස් නැහැ කෙලස් අනුසය විතරයි තියෙන්නේ ගොඩ යන්න පුළුවන් කම තියෙන්නේ මේ දැන්. සීමා නොකරනද මනස තේරෙන්නේ මම කියන්නේ කිව්වා මේ ගස්සපු ගහ මෙතනින් තමයි අනිවාර්යෙන් ජීවිතය බෙදෙන්න තියෙන්නේ දැන් අපිට. මෙතන කෙලෙසේකට තියෙන්නේ ඇත්ත ඇහිති නොදන්නා කම කියන ටික. ඇත්ත ඇහිති නොදකින්නවා කියන කම. එහෙම නැතුව ඒ ස්කන්ධයන්ගේ කෙලෙසයක් තියෙනවා කියලාත් අමුසියු තියෙනවා කියලාත් ගන්න බෑ. එහෙමනේ. එතකොට සීමා නොකරනද මනස ඔන්න මේ තිකේ ඇත්ත ඇති හැටි නොදකින්නකොට මොකද වෙන්නේ? ආශ්‍රවය දෙනවා. කියන්නේ පුරුදු පාරට හැරෙනවා. පුරුදු පාර. ඇත්ත නොදකින්නකොටම මේ අරමුණු අරබිය ඉස්සෙල්ලා අපි බලපු හිතපු ගති ටික තියෙනවා. දුව පුතා අම්මා තාත්තා ගෙවල් දරුවෝ ඉඳගෙන කියලා ඔක්කොම ගති ටික වේගෙන් මනසේ දෙනවා. ආශ්‍රව. නැත්තම් අවිද්‍යාවච්ච සංකාර. සංකාරපච්ච විඥාන කියලා උකට සම්මං අවුට්ගොයින්සයි ඉන්කමින් කියලා කියන කතාව කියන්නේ. දැන් ඕගොල්ලෝ ඉබඳු අදහසින් දරුවා කියන අදහස සිහි කළා ආයෙත් මේ ටික දිහා මම ආයෙත් උපදන්නේ මේ ටිකම තමයි. මේ දිහා බැලුවම ඕගොල්ලන්ට ධර්මියුත්මයි පේන්නේ. ඕගොල්ලන්ට ධර්මියක් දැකීම නිසා ඇතිවන සැප දුක්මයි ලැබෙන්නේ. අන්තිමට දරුවා ලෙඩවීම මහලු වීම මැරීම විදිහ දුක කියන තැනින් දුක් විඳ නිමිත්තක් හදලායි අතහැරෙන්නේ. අවිද්‍යාවෙන් පටන් අර ජරා මරණ දක්වා හදලා මිසක නතර වෙන්නේ නැහැ කියලා අපි කිව්වා නේද? දුක කියන එක ජරා මරණ මේක අපි පෙර ජීවිතේ, ජන් ජීවිතේ, අනාගත ජීවිතේ කියලා අපි මෙහෙම කතා කරන තරම පරිසම්බද එක්ෂණිකව තියෙන. එක්ෂණික කියන්නේ ඇහෙට හම්බ වෙන වෙලාවෙදී රැවටෙනකොට එක ස්කන්ධ ටිකක්, ඊට පස්සේ හිතනකොට එක ස්කන්ධ ටිකක්, ආපහු බලනකොට එක ස්කන්ධ ටිකක් කියන මේ ජීවිතේම එක්ෂණිකවේ මේ තුන් කාලෙ යෙදිලා තියෙනවා. සුපටිවටි යෙදිලා තියෙනවා අපිට. අපි අර සංතති වශයෙන් පරිසම්පදේ කතා කරද්දී ওই සිද්ධියම එක්ෂණිකව එක ස්කන්ධ කීපයකින්ම එකතු කරලා අපේ ජීවිතයේ අන්තිමට සමස්තයක් වශයෙන් දුක් විඳින්න කියන ජීවිතය හදලා තියෙන්නේ. ලෝකී කියන එක. ලෝකී ඔය ඔක්කොම ටික එකතු කරලා පරිසම්පදේ ওই අවස්ථා රාශියම එකට එකතු කරලා ජරා මරණ කියන තැනෙමයි ලෝකී පනවන්නේ. පටිච්චසමුප්පාදයේ අංග ටික ලෝකයේ ඇති කරන හේතු. මේ ස්කන්ධ ටික කර්ම වෙන්න පුළුවන්, මේ ස්කන්ධ ටික විපාක වෙන්න පුළුවන්, මේ ස්කන්ධ ටික කෙලෙස් වෙන්න පුළුවන්. එතකොට මේ අවස්ථාව හේදී තියෙන චිත්තදේශක ටික ගැන මේ ඊගාවට ඔහොම එක්ෂණික වෙලා අන්තිමට ලෝකී කියන එකක් හදලා ඇති. ඒගොල්ලන්ට මේ වගේ දුක් විඳින ලෝකී හැදිලා. එතකොට ඔන්න මේ සීමා නොකරන ලද මනස තියෙන කසල දුකහ ඔන්න උතන ඇත්ත ඇති හැටි නොදකින්නකොට ආශ්‍රව ධර්ම. ආශ්‍රව ධර්ම කියන්නේ මනසේ මේව ඇතුළු කරපු ගති ටික වීගෙන් සිහි වෙන එක තියෙන්නේ අපිට. ඔන්නම් ඒකටත් මට උපමා කියලා ඔයගොල්ලන්ට මේවා දකිනවා නෙමෙයි අපිටයි මනස සිහි වෙන්නේ යම් යම් දේවල් කියන එකටත් මට කියලා දෙන්න පුළුවන්. අපි කියමු එකම රූපයක් ගන්න. දැන් එක රූපයක් ගත්තාම ඒ රූපේ දකින්නට කෙනෙකුගේ මනසේ රාගයක් හදෙන්න පුළුවන්. අපි කියමු ස්ත්‍රියක් ඉන්නවා. එයා දැක්කම කෙනෙකුගේ මනසේ රාගයක් හදෙන්න පුළුවන්. කෙනෙකුගේ මනසේ මගේ නංගිනි කියලා හදෙන්න පුළුවන්. මගේ අක්කා කියලා හදෙන්න පුළුවන්. ඇත් ඉදිරි පිට දෙන රූපේ වෙනම එකක්. කෙනා කෙනාගේ මනසේ ඉදිරිය තියෙන ඇලීම් බැඳීම් සහ විස්තර ටික වෙන එකක්. නේද? ඒ වගේ ඇත් ඉදිරි පිට දෙන රූපේ වෙන එකක්. බලන්න මේ එකම රූප නිමිත්ත ආරම්භය අපි කීයක් කිනවල සීයකගේ මනසේ ආශ්‍රය මේ එකම නිමිත්ත බුදුහාමුදුරුවෝ කියලා ඇත් ඉදිරි පිට. නමුත් ඔයගොල්ලෝ හිතනවාද අපේ හැම කෙනා කෙනා ගන්න චේතනාව ගැන අනත්‍යක් තියෙන්නේ. අපේ මනසේ ආශ්‍රය දෙන්නේ ඒ විදිහමයි. ඕගොල්ලෝ දකින්න ලෝකයේ කියලා සැප දුක් විඳින්න පුළුවන් හැම වටිනාකමක්ම මනසේ ඉදිරිය තියෙන. අන්තිමට අපි දන්නේ සතර මහා ධාතුව තියෙන තැනක ඒක පිළිසිඳ නොදන්නා කම නිසා මක් වේ ඵල ගැටියා දුක් විඳින්නේ පහනට පැනන දුක් උපද්දවන දුක් විඳින ඵල ගැටියා මිසක ඵල ගැටියා පැත්තක දෙවෙනි ලාපු හිමි ලුකියන් ගෙපුණා. ඒ වගේ දුක කියනක උපද්දවාගෙන දුක් විඳින අපිට අනුකම්පා කරන බුදුජානකතර මොන්තරන අනුකම්පාව දෙකෙන්ද පරිගටි වගේ පැත්තකින් අපිට දුක එනවනම් තව එක සහේතුකයි. නමුත් දුක කියනක උපද්දවාගෙන අපි දුක් විඳින්නේ මේ ඇත්ත තියෙන තැනක අපේ මනසේ තමයි ආශ්‍රව ධර්ම කියන තියෙදිලා එබඳු අදහස් වලින් මේ වස්තු ටිකම අසුර කරලා රූපය ඇත්ත නොදන්නා කම නිසා වැරදි දැක්මක් හදනහම ඒ වැරදි අදහසින්ම මේ රූපෙම අසුර කරනවා නම් කළහම දැන් මේ විපාක ටිකම අපිට කෙලෙසෙන් ගින්න තත්ත්ව එකක් වෙනවා. ඕකට තමයි මම හුක්ලින් කියලා කියන්නේ. මේ සීමා නොකරලාද මනසට තමයි මම අර ඉන්කම් කියලා කිව්වේ එන එක කියලා. ඊට පස්සේ එකතන ඇත්ත නොදන්නාකම නිසා ඇත්ත නොදන්නාකම නිසා දුව පුතා ගෙවල් දරුවල් කියලා සිහි වෙලා සිහි කරලා අපි මේ රූපෙ දිහා බලන මේ රූපෙ දිහා බලනකොට දැන් අපිට අපේ අදහස නිසා හිත හැතන දිවනාසෙ උපත්තලා දරුවා දිහා බලනවා කියන්නකො එතකොට තමයි ඔකට තමයි අවුට් වෙන්න කියලා කියන්නේ. ඒ කියන්නේ ආපහු ඇතුලෙන් දැන් සිහි කරලා යනකොට එයින් පරිබාහිරයක් පේන්න බෑ. එයින් පරිබාහිරයක් පේන්න බෑ. එයාට ඒ දුක විඳින්න බලනවා. දැන් ඇස් ඉදිරි පිටට එන්නේ අනාත්ම ධාර රූපයක්. රූපයක්. අපි ඒ ඇත්ත නොදැකීමට අපේ මනසේ මහලු බව මරණය කියන අදහස ඉදෙනවා. එපතු අදහසකින් මේ රූපේ දිහා බැලුවම මේ රූපේ මරණය වගේමයි. අපි කෑ ගහන විලාප දෙනවා. මම ඔබට අදහසක් කියන්න මගේ ජීවිතේම මේගොල්ලන්ට ප්‍රයත්නක වෙයි. මේ පෞද්ගලික දෙයක් මේක මම කියන්නේ ඒක පින්වතුන්ටත් හොඳ වෙයි කියලා හිතුණා. පෞද්ගලික දෙයක් වුණත් අපේ කෙතර පෞද්ගලික ගත්තාම පිරිමි දරුවන්ට හිටියේ ඉන්නේ ඒකේ මායි අපේ අයියා. ඉතින් කොහොමත් ස්වභාවයෙන්ම තෙමෝගේ දරුවන්ට ආදරෙන්නේ නේද? ඉතින් අම්මා හරියට දුක් ඇත්ත නඩන කෙනෙක් හරි ආදරේ අකාලේ අවුරුදු 38 39 විතර මගේ අයියා දරුවා. ඊට පස්සේ දැන් මිනිය තාම ස්පිරිතාලේ කෙනා නැහැ. ඊට පස්සේ දැන් අම්මා සිල් ගන්නවා භාවනා කරනවා. මම දන්නවා සිල් ගන්නට භාවනා කරුවට මේගොල්ලෝ සිහිය නොවන යදා ගන්නෑ කවදාවත් මෙතනදී. සිහියෝන යදා ගන්නෑ කවදාවත් මෙතනදී. මම ඊට පස්සේ මේගෙන් ඉස්සලා අම්මා එක්ක කතා කළා. මේ එතකොට සිහිය නුවර මේ පිළිතන්නේ. එතකොට අම්මා දැන් අඬයි කියලා දන්නවා. කියන්නේ අර ගිලන් පොත ටික කරලා තිනවලු එක නෙවෙයි. අපි ගිලන් පොත ටික එහෙනම් අරගෙන කතාවක් කියලා අවහන පටන් ගන්නවා. එතකොට හොඳයි. ඊට පස්සේ මම දන්නවා අම්මා අඬනවා. මම ඉස්සෙල්ලා කතා කරුවා බණ භවනා කරලා තියෙනවා. මම ඉස්සර ගොඩක් කොයි වගේම දැන් තේන අසනේ උගන්වනවා සිල් ගන්න පිරසට. තේනෙන දේ නෙමෙයි තියෙන්නේ, තියෙන දේ නෙමෙයි පේන්නේ. අපි හිතන දේ අපි දැනගන්න. අපි දැනගත් දේන් බලලයි සිහිකරන දේන් බලලයි දකින්නේ. නිල්පා මම උපමා කියන නිල්පාට කන්නාඩියක් දාලා බලුත් හිඳ නිල්පාට කියන්නේ මෙසක පිටින් නිල්පාට හිඳ නෙවෙයි කියලා ඕවගෙන කියලා අම්මා සිහිතර ගන්න බන දහම ඕන මේ වෙලාවේදී. අම්මා මම කියන දේ කරනවා නම් අම්මා දැන් මට ආදරේනේ ආදරේ නම් තරුවෙක් හැටියට හිතනවා නම් සාසනය හැංගීමෙන් හිතනවා මම කියන දේට අද කරනවා කියලා කොහොම හරි ඊට වඩා කිව්වා ඉතින් කියලා මම පොරොන්දු කරගත්තා. අයියාගේ මෙහෙ ගෙනාවාම පරීක්ෂණ කරන්න. අම්මා අඬන්න එපා කියන්නේ අම්මා අඬන්න. ඕන තරම් අඬන්න. හැබැයි මේ පරීක්ෂණය කළා කියලා මම කිව්වා මිනිය ඇස් දෙක ඉස්සරහ තියාගෙන හිතන්ද මරණය කියන්නේ මේක කියන කේස්ද? ලොම් දනියද දන්ත හමද මස්ද නහරද ඇටද එතන ලෑලි පෙට්ටියද සුදු කඩදාස ටිකද වටේ තියෙන බැනර් ටිකද කෝපද මරණය කියලා හිතන්න. හරි. ඊට පස්සේ මෙහෙමත් හිතන්න. මේ රූපෙ දිහා බලාගෙන ඇහෙන් රූපෙ බලාගෙන නමුත් හිතින් හිතන්නේ සියලු සත්‍ය නිදුක් වේවා නිරුද්ධ වේවා සූපත් වේවා කියලා හිතන්න. හිතල තමන්ගේ මනස දිහා බලන්න. දැන් ඉදිරියට තියෙන මිනිය දිහා මිනිය තියෙන්නේ බලාගෙන සීල සත්‍ය නිදුක් වේවා නිරෝග සුවපත් වේවා කියලා හිතන්න. හිතල තමන්ගේ මනස දිහා බලන්න. ඊට පස්සේ ඒ දෙකම නතර කරලා හොඳට පේන දේ සිහි කරලා අනේ මගේ දරුවා නේද මැරිලා ඉන්නේ. මගේ දරුවා මගේ සුපුරට ඇවිල්ලා කිරි දීවි මෙහෙම නේද මෙහෙම නේද කියලා හොඳට ටිකක් හිතන්න. හිතල මනස දිහා බලන්න. කිව්වා. ඈ කියලා දැන් ඔහම කියලා ඒකේ ඇති වෙන එකකින් අම්ම කාරණාව තේරුම් අරගෙන කටයුතු කරනවා. මට තේරෙන්නේ දුක කියන එක එන්නේ රූපෙන්ද මනසින්ද දුක උපදින විදිහකට දුක උපද්දවාගෙන කියනවද නැත්නම් කියන එක කරන දුක් විඳ විතරයි නම් දුක උපද්දවාගෙන දුක විඳින්න එපා එච්චර මෝඩ වෙන්න එපා මේ කියන තැනකින් කිව්වා. මිනිහ ගෙනාවාම අම්මා ඉතින් ඇඟුවා ඉතින් ටිකක් බලාගෙන හිටියා. මම දැක්ක ටිකක් ඉන්නව තැහෙන වෙලාව අනිත් ඔක්කොට වඩා සිහියතු හොඳට ඒ වැඩ කටයුතු කරලා කිසිම දෙයක්වත් නැතුව මටත් හින්දුනා අම්මා කියනවා මම අහුව පස්සේ දැල්ලුවා දැන් මරණ කියන්නේ කේස් තුලොද්ද නේද මොකෝ හිතට දරුදෙන ඇස්සේ කිසිම වේදනාවක් වෙස්සක් නැහැ ඊට පස්සේ මේ රූප දිහා බලන සියලු සත්‍ය නිදුක් වේවා නිරෝධ සෝපත් වේවා කියලා හිතනවා මනසට කිසි පීඩාවක් නැහැ ඊට පස්සේ අනේ දරුවා නේද මගේ දරුවා කිව්ව නේද කියලා පොප්පෝ පිච්චිගෙනවා කිව්වා හරිද පිච්චිලා නිකන් තරහා ගන්න බැරුවා මට එක වාව ගන්නම බැරි වුණා සෝමනාත් කියලා මම කහරේ. දැන් මේ පරිශ්‍රණයෙන් එකක් දැක්ක නේද? Taman දුක ඇති වෙන විදිහට හිත පිහින්ද දුක ඇවිල්ලා තියෙනව මිසක තියෙන රූපෙන් දුක වරන් මොහොම නොහිතුව දුක එන්නේ නැහැ. තියෙන රූපෙන් දුක එනවා නම් ඒකම වරන් අම්ම නොහිතුව දුක එන්නේ. සියලු සත්‍ය නිරුක්ති වන නිරෝගී සූපත් වේවා කියලා හිතද්දි දුක එන්නේ. ඒ අරතේ දුක මට ඕනකම තිබුණේ මේ භෞතිකයේ මිසක මේක පුරාණ තම උතන නෙමෙයි මරණ ඕක රූපේ. ඔය ඇත්ත නොදකිනකොට මහලු බව මරණය කියන මානසික යෙදෙනකොට ඒ අදහසින් අපි මේ දිහා බලනවා. ඒ අදහසින් සිහි කරන අපි දුක් විඳින්නේ. ඊට පස්සේ ඉතින් ඒකෙදි තේරුණාලු අපට ඉතින් මම දුකෙන් නැති විදිහට හිත නැමුවේ නැත්තම් දුකෙන් නැති විදිහක් නැහැ නේ කියලා දරුවා මරුණා නේද කියන තැනට හිත නම නැතුව පුළුවන් තරම් නිදිය බලන බලන වෙලාවට තාමෙන් මේ කියනවා අනේ ලොකු සහලොක් මට හින්දුන්නා මේ දරු දුකෙන් නිදහස් කෙරුවට ඔබ හිතට කියන එක ඈ ඉතින් මම ඔක කිව්වේ අනිත් කටියට හොඳයි කියලා මොකද මම දැකලා තියෙන අම්මල ගොඩාක් හඳනවා හැබැයි අපි හඳන්නේ අපේ කෙලෙස් වලට මේක මම ජීවිතේ කියන්න මට හයියක් තියෙන මම පෞද්ගලිකව කරපු එකක් නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේ හාමුදුරුවෝ නම් බණ කිය තමන්ට දෙයක් වුණොත් කියලා වගේ දැනගෙන නේද දැන් මට මොකද ලා මගේ අයියා මගේ ලා කුසේ උපන් මගේ ඊට පස්සේ අම්මම වෙලා අම්මත් ඒ අම්ම ඒ දරුවකින් සැනසුණා කියන තැන ගත්තාම මම හිතන්නේ මෞසේ දෙහස කියන එක හැමෝටම හැමතැන වෙන්නේ. ඒ අම්මට ඒ දරුවා කියන තැන අඳන්නතු ඉන්නවා නම් හරි සම්මලට පුළුවන් මේක කියන එක කියලා. එතකොට මේ එකෙනින් අවිද්‍යාව නිසා ආශ්‍රව ධර්මයේ දෙනවා විදුනහම ඒකෙන් බලන මරණ කියලා දනවා. එයාට පේන්නේ බාහිර මරණ. ඉතින් ජරා මර දුක් නොවිඳ බෑ. ඔය ධර්ම ඉගෙන ගත්තේ නැති කෙනාට බාහිර රූපෙම මරණය වෙනව නේද? කවදාවත් මරණ දුකෙන් එයාට මේ ජීවිතේ විඳින්න පුළුවන් වේවිද කියලා අහන්නේ. බලන්න මේ රූපයේ සතර මහා ධාතුවේ කියලා පිළිසින් දැරකලා ආශ්‍රව ඉදෙන්න දුන්න නැත්තම් මරණ කියන අදහසක් තියෙනකොට ඒකෙන් බැලුවොත් එයා මරණ දුක් විඳීද? එයාට මරණයත් හම්බ වෙයිද? අජරාමර වෙන්නේ නැති නේද? එතකොට ඒ වගේ ලොකු ඥාන දර්ශනයක් තියෙයි. ඒතර ටික අපි එහෙනම් පස්සේ කතා කරමු. දැන් කිනම් පස්ස වරන්දලා 10:20යි. ගිනම් පස්ස දුන්නා 11 විතරයි යහයි ගන්න කියන්නේ ඉන්න කාලෙමදි මම කල්ුණම් නොකොස් එකට හෝ ඒට කලින් හෝ එන්න. ඈ එහෙල මේක කියන්න ඕසා දෙන්නේ. එහෙනම් හැම දිනම තකොසම කියලා. මට මේ විස්තර කරමු දැන මතක් කරගන්න සමාන.
වයසයිනේ දැන් මතකයි.
පොල් තියෙනවා.
ඔව් පොල් තියෙනවා.
සම්ම සම්ම.